ඊළඟට ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා.
මූලාසනයේ ඉන්න මන්ත්‍රීතුමියනි, රටේ ආර්ථිකයට ඉතා වැදගත් අමාත්‍යංශ තුනක් සාකච්ඡාවට ගන්න අවස්ථාවේදී තෙවැනිවර කීවීමේ කාර්යක සභා අවස්ථාවේදී මම සතුටු ඉඩම් අමාත්‍යංශයෙන් මගේ අදහස් දැක්වීම ආරම්භ කරන්න. ඉඩම් අමාත්‍යංශය පිළිබඳව සාමාන්‍ය සම්ප්‍රදායික අයවැය විවාදයකදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු එය අගයද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වෙන්නේ හුඟක් වෙලාවට බොහොම රළු කර්කශ චෝදනා. ඒ තත්ත්වයේ යටතේ අපේ කාර්යභාරයත් විපක්ෂය බාර අරගෙන තියෙන බව පෙනුණා. රංජිත් සොයිස මැතිතුමා ඉඩම් ඇමතිතුමා සම්බන්ධයෙන් කරපු ඒ එතුමගේ නිර්දේශයෙන්. ඉතින් ඒ නිසා ඉඩම් අමාත්‍යාංශය පිළිබඳව මේ වෙලාවේදී අපි එහි සාධනීය තත්ත්වයන් පිළිබඳ කතා කරනවට වඩා ඒකාබද්ධ විපක්ෂය ඒ පිළිබඳ කතා කිරීම තුළින්ම පේනවා ඉඩම් අමාත්‍යාංශය නියම් මාවත ගමන් කරන ආකාරය. විශේෂයෙන්ම ඉඩම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන එතුමා කළමනාකරණය කළා. ඉඩම් ඇමතිතුමා ජයන්ත කරුණාතිලක ඇමතිතුමා විශේෂයෙන්ම ඒ ගන්න ක්‍රියාමාර්ග පිළිබඳ මම සතුටු වෙනවා. මට ඒ ගැන ජීවමාන උදාහරණයක් තියෙනවා. මගේ මැතිවරණ කොට්ටාෂය කුලන්දාව දමිළ ජනතාව ජීවත් වෙන වතුආශ්‍රිත ගම්මානේ ඒ ඉඩම් ඔප්පු ටික දෙන්න එතුමත් එතුමගේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමේ සභාපතිතුමත් අනිකුත් නිලධාරිනුත් රෑ දහවලක් නැතුව කටයුතු කරපු ආකාරයේ මම දන්න තරමට සභාපතිතුමා රෑ එක දෙක වෙනකන් ඒ කොළවල අස්සම් කළා තමයි ඒ කටයුත්ත කරේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව දැන් ගත කරමින් තියෙන්නේ ආලෝකමත් අවධියක. හැබැයි මීට කලින් අපිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ගැන එහෙම කතා කරන්න පුළුවන් තත්ත්වයක් තිබෙන්නේ නැහැ. ඒක මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ නිසා ගරු ඇමතිතුමනි, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කටයුතු වලට තව ශක්තිය දෙන්න උවමනායි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම එහි පරිගණක ජාලගත කිරීම ඉතා වැදගත් ශේෂයක්. මක් නිසා දෙයක් මට ආපෞසරයක් මගේ මැතිවරණ කොට්ටාෂයෙන්ම උදාහරණයක් ගන්න පුළුවන්. 2014 වෙනකන් පැවති රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති ඉඩමක් ලබා දුන්නා අපේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ කුණු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරා. ඒට යාබද ඉඩම වෙනත් කටයුත්තක් සඳහා බාර දුන්නා ස්වාමින් වහන්සේ කෙනෙකුට. ඒ සමස්ත කටයුත්ත පිටිපස්සෙම තියෙන මහා ජාවාරමක්. ඒ කටයුත්ත පිටිපස්සෙ තියෙන තනිකර ජාවාරමක්. දැනටත් මම ඒකයි කියන්නේ සභාපතිතුමත් ඔබතුමත් ඒ වගේම වත්තරමුල් නිලධාරීන් පිළිබඳ අපිට විශ්වාසයක් තියෙනවා. දැන් මම කල්පනා කරා
විනාඩියක් කාලයක් ගරු මන්ත්‍රීතුමා තියෙන්නේ.
මොකද?
විනාඩි එකයි.
ඔව් මම දන්නවා. හරි. ඇමතිතුමා මට කිව්වා තව ඇමතිතුමාගේ විනාඩි දෙකක් දෙනවයි කියලා. ඒ නිසා මම ඔබතුමාට සඳහන් කරන්න අවශ්‍යයි. දැන් මම හිතුවා මේ හැම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ හැම කාර්යාලයකම මේ පසුගාමී කියලා. දැන් මම නුවර දිසක ඉදිරිගාමී වැඩ කරන ආකාරය. කුරුණෑගල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මම දිහත් වුණා මම දැක්කා. ගාල්ලේ නම් පොඩ්ඩක් පැත්තකින් තියමු ඇමතිතුමාගේ දිස්ත්‍රික්කේ ඉන්න. හැබැයි මාතර එහෙම තත්ත්වයක් නැහැ. මම පැහැදිලිව කියන්න ඕනේ මේ සභාවේදී ඔබතුමා මෙතන ඉන්නවා නිලධාරීන් ඇතුළේ ඉන්නවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මාතර කාර්යාලයත් එහි වැඩ කරන නිලධාරිනුත් ඉතාම නරක විදියටයි තාමත් හැසිරෙන්නේ. එයා හිතන් ඉන්නේ තාම 2015 ජනවාරි 8 වෙනිදාට පැය 24කට කලින් තිබුච්ච පාලනේ තියෙන්නේ කියලා. අකුරැස්ස විල්පිට කොට්ටාසේ බලෙන් මිනිස්සේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩමක මේ එලිපෙලි කරනවා. මම සම්බන්ධීකරණ කමිටුවේදී කියපුවාම ගිහලා පැමිණිලා දාන්න කියලා පොලිසියට ගිහලා කියලා තියන්නේ නිලධාරීන්. මට නම් ඕන කමක් නැහැ සභාපති සම්බන්ධීකරණ කමිටුවේදී බුද්ධික පදන මන්ත්‍රීතුමා කියපු ඉඳ මේ පැමිණිලා දාන්න ආවා කියලා. ලැජ්ජයි. මම කියන්නේ ඒකයි සභාපතිතුමත් ඒ වගේම ඔබතුමත් මේ ගන්න ක්‍රියාමාර්ගයට ඉතා නරක විදියට පිටිපස්සට අදින සමහර නිලධාරීන් ඉන්නවා. මාතර සමහර නිලධාරීන් අර මම කියපු දූෂිත ඉඩම් ගන්න දනුවේදී මිලියන 2-3 කොමිස් ගත්තා කියලා මීට අවුරුදු 2-3කට කලින් ඒ නිලධාරීන් තාමත් ඒ පුටුවල යහමින් එහෙම් වැජ වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එහෙම නැත්නම් ඇමතිතුමත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ අභිනව සභාපතිතුමත් මේ නිලධාරීන් ගන්න වැඩේ මේ ගන්න මහන්සිය මේ කරන කැපවීම ඉතා නරක විදියට පහළ වැටෙනවා. ඒ නිසා මේව පිළිබඳව ආයි පරීක්ෂණ පවත්වන්න ඕන. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී වර්තමාන ඉනම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිතුමාට කලින් සභාපතිතුමා ඇවිල්ලා තීන්දුවක් අතර දූෂිත ඉනම් අනුදැනුව සම්බන්ධයෙන් අවශ්‍ය වෙනස්කම් කරන්න ඒ වාර්තාභාව වෙනස් කරවල තිබුණා. ඒක උනේ වර්තමාන සභාපතිතුමා පත් වෙන කලින් ඉනම් ප්‍රතිසංස්කරණ කොමිසම සභාවට. ඒ වාර්තාභාව වෙනස් කරලා තිබුණා. අදටත් කුණු ප්‍රතිචක්‍රීකරණයට දුන්නු ඒ ඉඩමේ ඒ අදාළ පුජ්‍යලයෝ ස්ථිර ගොඩනැගිලි හදමින් ඉතා නරක විදියට කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා මම කියනවා ඒ වගේම අකුරස්ස මහාවිද්‍යාලයට මම කොයිම වෙලාවකවත් මාතර දිශකේ කිසිම ඉඩමක් පෞද්ගලිකය වෙනුවෙන් ඉල්ලලා නැහැ. අපි ඉල්ලලා තියෙන එක්කෝ පාසලක ක්‍රීඩා පිටිය පුළුල් කරන්න, එක්කෝ ගම් පුළුල් කරන්න, එහෙම නැත්නම් වෙනත් පොදු කටයුතු සඳහා පමණයි. අකුරස්ස මහාවිද්‍යාලයට ක්‍රීඩා පිටිය ගන්න එතන තියෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩමක් පිළිබඳව දැන් මාස 14කට
වැඩි මන්ත්‍රීතුමා දැන් අවසන් කරන්න කාලය අවසන්යි.
තව ගායන්තමතුමා තව එක විනාඩියක් දෙනවා මේ එතුමා ගැන කියන හින්දා. මේ එනිසා මේ මම ඉතා පැහැදිලිව කියනවා මාතර දිස්ත්‍රික්කයට ඔබතුමාගේ මේ ජංගම සේවා එන්න ඕනි. මාතර දිස්ත්‍රික්ක අපේ කොට්ටාස වලට එන්න ඕනි. මොකද අපේ කොට්ටාස වල විශේෂයෙන් මාතරත් ඔබතුමා මේ ගණ්‍යන වැඩපිළිවෙලට මේ කිරි කලයට ඒක තමයි මේ කිරි කලයට ගොම බින්දු එකතු කරන තක්කඩින් නිලධාරින් ඉන්නවා මාතර. ඒ නිසා මේ ගොම රිටි අයින් කරන්න ඕන. එහෙම ගොම රිටිත් එක්ක මේ ගමන යන්න බෑ එමුතුමා. එහෙම වුණොත් මේ විපක්ෂය අද ඔබතුමා ගැන ගෞරවයෙන් කතා කරපු දේ ඊළඟ අවේ විවාදේ නොවෙන්න පුළුවන්. සභාපතිතුමා ඇතුළු ඔබතුමාගේ නිලධාරින් කරන කාර්යක්ෂම ක්‍රියාමාර්ගය අද විපක්ෂ මන්ත්‍රීතුමා ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කෙනෙක් ගියාම සැලකීමනේ විපක්ෂ මන්ත්‍රීතුමාලා කරපු ඒ ගෞරවය කෙරලසෙන්න තව අවුරුද්දකට පස්සේ කාර්යක සභා අවස්ථාවක් එනකොට 2018 දී 19 අධිරි ඉඳියන්න එපා. ඒ නිසා ඔබතුමාට ඒ හැකියාව ශක්තිය තියෙනවා අපි විශ්වාස කරනවා. ඒ වගේම
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා වැඩියෙන් කාලය ගත්තා.
ඒ ශක්තිය ඒ ආකාරයෙන්ම ලබා දීලා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවය පරිගණකගත කළා. දිස්ත්‍රික් කාර්යාලය දක්වා ඒ පරිගණක ක්‍රමවේදයක් කටයුතු කරන්න. ඒ වගේම ඔබතුමත් වර්තමාන සභාපතිතුමත් පත් වෙන්නට කලින් විශේෂයෙන්ම 2015 ජනවාරි 8 වෙනිදා දක්වා මේ මාතර දිස්ත්‍රික් ඇතුළු ලංකාවේ ඉඩම් පිළිබඳව කටයුතු කරද්දී සිදුවුණු මගඩි ක්‍රියාකාරකම් පිළිබඳව අවශ්‍ය කටයුතු ගන්න. ඒ වගේම අර අක්කර 5ට අඩු 5ට වැඩි සියලු ඉඩම්
පැවරීමේදී
කැබිනට් මණ්ඩලයට යාමේ ක්‍රමවේදය අඩුම ගානේ අක්කර 5න් එහාට ගෙනියන්න නැත්නම් අනවශ්‍ය ප්‍රමාදයන් සිදු වෙනවා. ඒ නිසා ඒ ගරු ගයන්ත කරුණාතිලකමතුමා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. අක්කර 5ට වැඩි ඉඩම් පැවරීමේදී කැබිනට් මණ්ඩලය දක්වා යන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න.
මේ අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා
කටයුතු සම්බන්ධයෙන් මීට වඩා වේගවත් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා ඉල්ලමින් මගේ දවස ස්වල්පය සමාප්ත කරනවා. බොහොම ස්තුතියි.
ඊළඟට ගරු අනුප්‍රියදර්ශන යාපෑමතුමා.
සනාරුවට සභාපතිතුමියනි ඉතාම කෙටි වෙලාවක් තියෙන නිසා කරුණු කීපයක් පමණක් මම කතා කරන්න කල්පනා කෙරුවා. මේ ලංකාවේ වැවිලි කර්මාන්ත ශාස්ත්‍රය පිළිබඳව කතා කරද්දී අද අපේ මන්ත්‍රීතුමෙකුත් කතා කරුවා විශේෂයෙන් මේ පොල් පළදාව පිළිබඳව. අද අපි දන්නවා මේ අපේ ප්‍රදේශවල තමයි විශාල වශයෙන් පොල් නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. ලංකාවේ පොල් නිෂ්පාදනයෙන් 3-2කට වැඩි ප්‍රමාණයක් ආහාර පිසීම සඳහා වැය වෙනවා. එහෙම නැත්නම් පාවිච්චි කරනවා. ඉතින් මේ නිසා මම හැමදාම තර්ක කරපු කාරණාවක් තමයි මේ පාර්ලිමේන්තුවේදී වී වගාව සහ පොල් වගාව කියන්නේ එක සමාන එකට බැඳෙන දෙයක් කියලා. ඒ නිසා වී වගාවට සම්බන්ධ වෙන සහනයම පොල් වගාවට ලබා දෙන්න ඕනේ. එහෙම සම්බන්ධ නුනොත් අපේ රටේ ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේ අද විතරක් මේ අද ඊයේ නෙමෙයි පොල් වෙන වෙන තැන් වලින් කොළඹට ගේන්න ඕනේ. මට මතකයි මම 2003 2004 අවුරුද්දකේ වැවිලි කර්මාන්ත ඇමතිවරු වශයෙන් ඉන්නකොටත් නියඟය නිසා පොල් වගාව අඩු වෙලා ඊට පස්සේ මාළු පොල් ප්‍රමාණය අඩු වෙලා අපි ඒ කාලෙත් පොල් කොළඹට ගෙනෙන්න ලෑස්ති වුණා. ඒ නිසා ඒ කාලේ ඉඳලා මම කිව්වා මේ පොල් වගාව සඳහා රජය අඩු ගණනේ අවුරුද්දකට රුපියල් බිලියනයකට වඩා වියදම් කරන්න ඕනේ අවුරුදු 5ක් හෝ 10ක්. එතකොට තමයි මේ පොල් වගාව දියුණු වෙන්නේ කියලා. ඒ කාරණේ එදා පිළිගත්තෙත් නැහැ, අද පිළිගන්නෙත් නැහැ. එනිසා පොල් වගා කිරීම මණ්ඩලයට විශාල ප්‍රශ්න තියෙනවා. සහනාධාර ලබා දීමේදී වෙන කටයුතු කිරීමේදී විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. මොකද මුදල් නැතිකම නිසා. ඒ නිසාම අපි එදා ලංකාවට ගෙන්වන කෑමට ගන්න තෙල් වලට සෙස් බද්දක් ඇති කෙරුවා. අපි විශ්වාස කෙරුවා ඒ සෙස් බද්ද සම්පූර්ණයෙන්ම පොල් වගාවේ ආරක්ෂණය වෙනුවෙන් යොදවයි කියලා. නමුත් ඒකත් බැරි වෙලා මහා භාණ්ඩාගාරය මේ මුදල තියාගත්තා. තියාගෙන සොච්චම් මුදලක් පොල්ලොගා කිරින් මණ්ඩේට ලබා දුන්නේ. නිසා එදා ඉඳලා අද වෙනකොට වසර 10කට වැඩි කාලයකටත් අපිට අදටත් ඊළඟ ආයවැයටත් අපිට මේ පොල්ලොගාවේ තියෙන අවශ්‍යතාවය පිළිබඳ තීරුම් ගැනීමට නොහැකි වීම මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක්. දෙවෙනි තුන්වෙනි කාරණාව තමයි පොල්ලොගාවේ ඉඩම් කට්ටි කිරීම. බහුල වශයෙන් ඉඩම් කට්ටි කරනකොට මම එදා අක්කර 50ට තේ පොල් තේ සහ රබර් ඉඩම් පාලනය කිරීමේ පනතට මම පොල් ඇතුල් කෙරුවා. ඇතුල් කරලා කට්ටි කිරීම නවත්තන්න උත්සාහ කෙරුවා. නමුත් තාමත් ඒක එහෙම්මම සිද්ධ වෙනවා. ඉතාම සාරවත් පොල්වතු කට්ටි කිරීම සඳහා කට්ටි කිරීමේ මණ්ඩලයත් ඉවබ්බාවක් නැතුව ඉඩ දෙනවා. ඒ වගේම දැන් පළාත් සභාවලටත් මේ බලතල අරගෙන පළාත් සභාවත් ඒවලට ඉඩ දෙනවා. ඒ නිසා මේ පොල් වගාව නැති වුණ දවසක පොල් අර ජම ඇමතුමා කිව්වාගේ රටින් ගෙනල්ලා මේක බේරන්න බෑ. කොච්චර කිව්වත් රටින් පොල් ගෙනල්ලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. රට ඇතුලේ තාම හැකියාව තිබෙනවා මේ පොල් වගාව හරියාකාරව කළමනාකරණය කරොත් සම්පූර්ණයෙන්ම මේ පොල් වගාව රටේ හොඳ තත්ත්වයට ගේන්න. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාවේ මම දැක්ක සංඛ්‍යාලයකට මට දීලා තියෙනවා පොල් ගෙඩි මිලියන 3011ක් 2016 හැදිලා තියෙනවා. ඉන් 2780ක් පාවිච්චි කරලා තියෙන දේශීය පාරිභෝජනයට. ඉතින් ඒ නිසා මේ පොල් වගාවේ දේශීය පාරිභෝජනයේ ප්‍රමාණය කොච්චරද කියලා අපි කල්පනා කරන්න. ඉතිරි කොටසත් අපි රට ඇරලා අපි රුමියල් මිලියන 80000කට වඩා ලොකු ආදායමක් කරන් තියෙනවා. ඒ නිසා පොල් වගාව පිළිබඳ මීට වඩා සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒ වගේම පොල් වගාවට ඒ ආණ්ඩුවේ සහනාධාර කොටස හරියාකාර ලැබෙන්නේ නැත්නම් පොල් වගාව කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. පොල් ගෙඩි ගෙඩි 120ට නෙමෙයි 110ට නෙමෙයි 310ට යනවා. මෙහෙම ගියොත් කිසි ප්‍රශ්නයක් නැතුව. ඊළඟට නියඟේ බරපතල විදිහට බරපාලා තියෙනවා. ඒ නිසා අපේ පොල් විශේෂයෙන් පුත්තලන් දිස්ත්‍රික්කේ විශාල පොල් ගස් ප්‍රමාණයක් මැරිලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කේ තව ප්‍රමාණයක් මැරිලා තියෙනවා. ඒ වගේම පොල් පළදාව සම්පූර්ණයෙන් නැති වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය වළක්වන්න නම් අපි ජල බිന്ദു තාක්ෂණයේ මේ පොල් වගාවට ලබා දෙන්න ඕනේ. ඒක සාමාන්‍ය අයිතිකාරයෙකුට කරන්න බෑ. ඒකට රජයේ සහනාධාරයක් ලබා දීලා කරන්න ඕනේ. ඒ නිසා ඒවා අපි මම එදා කියපු හැටියට මීට අවුරුදු 10කට කලින් ආරම්භ කෙරුවා නම් අද වෙනකොට අපිට මේක සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අවුරුද්දෙන් දෙකෙන් වැස්සාව කියලා පොල් වගාව හදන්න බෑ. ඊළඟ කාරණාව තමයි මම ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමතුමාට කියන්නේ තර්කේ ආවා වනජීවී දෙපාර්තමේන්තුවේ විශේෂයෙන්ම මේ වඳුරන් වල්ලූරන් ඒ වගේම අනිකුත් සතුන්ගේ බෝවීම වැඩි වෙලා තියෙනවා. මම කියන්නේ නැහැ මේ මොකද්ද කරන්න කියලා. මොකද එතුමාට තියෙනනේ ප්‍රශ්නයක්. එතුමා එක පැත්තකින් වනජීවී ඇමති අනිත් පැත්තෙන් බුද්ධ ශාසන ඇමති. ඒ නිසා එතුමාට මොකක් කියාගන්න බැරුව ඉන්නේ. ඈ සත්තු නරකයි කියන්නත් බෑ හොඳයි කියන්නත් බෑ එතුමාට. ඉතින් මේක මම එතුමාට හැම වෙලාවෙම විහිළු කරනවා මේ කාරණේ කියලා. මොකද එතුමා මගේ අදහස තියෙන්නේ මේ පිළිබඳ යඩ පිළිලා. මොකද අපේ අස්වැන්න විශාල ප්‍රමාණයක් මේ අය ගිල දානවා. ඒ වගේම ගමේ ඉන්න ගොවියට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඔබතුමා දන්නවා අපි ජීවත් වෙන ප්‍රදේශේ මොනරු කවදාවත් හිටියේ නැහැ. අපි ඉපදුණු ප්‍රදේශවල ඔබතුමායි මා එක ගමේ මිනිස්සු. අපේ මොනරු දැන් ඉන්නවා. වල්ලූරෝ හිටියේ නැහැ. වල්ලූරෝ ඉන්නවා. ඉතින් ඒ නිසා මේ මොකක් හරි පරිසරයාත්මක වෙනසක් අපේ ඉදිරියේ සිදුවෙමින් තිබෙනවා. ඒ ඔබතුමා කියන හැටියට පරිසර වෙනස්කම් නිසා කෘමිනාශක පාවිච්චි කිරීම නිසා අපේ සමතුලනය නරක් වෙලා තියෙනවා. ඒ නිසා ගැටුම් ඇතිවෙලා තියෙනවා. නමුත් මේකට උත්තරයක් හොයන්න ඕනේ. උත්තරේ මොකද්ද කියලා ජාත්‍යන්තර තලයේ මෙවැනි තත්ත්වයන්ට උත්තර දීපු ආකාරය ගැන අපි කල්පනා කළ යුතුයි කියලා මම කල්පනා කරනවා. තුන්වෙනිව මම කල්පනා කතා කරන්න කැමති මේ ඉඩම් අමාත්‍යාංශ ගැන, විශේෂයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ගැන.
ඩෙල්ලියවල මැරුණා බඳුර ගෑවල උඩ පෙළ. දැන් ඉන්දියාවේ එක්තරා ක්‍රමයක් ආරම්භ කරලා තියෙන. ඉන්දියාව තමයි දරුණු විදිහට දෙවියෙක් විදිහට සලකනවා වඳුරන්ට.
ඒක ඔබතුමා ඒක ක්‍රියාත්මක කරන්න මේ
පැත්ත. අපේ අධ්‍යක්ෂක ඉන්න තාර ඔබතුමා පසුවේ අධ්‍යක්ෂ මහත්තයා මුණ ගැසෙනවා.
මම කියන්නේ මොකක් හරි කරන්න කියලා මේ කිව්වේ. මම නොකර ඉඳපා. ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හැදුවේ අවුරුදු 5කට. ඒ කියන්නේ ඉඩම් අරගෙන ඉඩම් බාර දීලා ඒවා මේවා කරන්නේ. නමුත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව දැන් අවුරුදු 40ක් විතර තියෙනවා. අතලියට වැඩි. මම ඇමතිවරයා වෙලා ඉන්න කාලේ මම මේකට කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අහෝසි කරන්න කියලා. මේක කාටවත් තරහ ගන්න කාරණාවක් නෙමෙයි. අහෝසි කිරීම යන්නේ අදහස් කරන්නේ මං කිව්වේ කාගේවත් රස්සාවල් නැති කරන්න කියලාත් නෙමෙයි. මම කිව්වේ මේ ඉඩම් ප්‍රමාණය ඵලදායි කාර්යයකට යොදවලා මේක වහන්න. මගේ කැබිනට් පත්‍රිකාව එදා අනුමත වුණා 2004 දී. ඉතින් ඒ නිසා මේ අපි මේක කරන්නේ මම කතා කරන්නේ දීර්ඝ කාලීනව. මොකද අතිශය හොඳ කෘෂිකාර්මික ඉඩම් අවුරුදු 40ක් තිස්සේ ආණ්ඩුව තියාගෙන වගා කරන්න දෙන්නෙත් නැත්නම් කාටවත් දෙන්නෙත් නැත්නම් මොකද්ද මේකේ කාරණාව? පුද්ගලයෝ කියුවේ මට මතකයි ඒ වෙලාවේ අක්කර 100ක ඉඩමක් තිබුණා මේ අලව්ව පැත්තේ. ඒක ගස් සේරම බද්දර ගත්ත මිනිහා ගලවලා සම්පූර්ණයෙන්ම
ගරු එමෙතුම විනාඩි 2ක් කාලයක් තව තියෙනවා.
බොහොම ස්තුතියි. නව මේ කපල විනාශ කරලා තිබුණා. මම මේක පවරගෙන රබර් පරිශන ආයතනයට දීලා රබර් වවල අපි ඒ ප්‍රදේශ රබර් පරිශන ආයතනයේ අනුශාකාවක් ඒ අලව්ව ප්‍රදේශ අපි ඇති කළා දැන් මම හිතන්නේ ඒක ලාභ ලබනවා. ඉතින් මේ නිසා මේ ඉඩම් තියෙන්නේ මොකටද? ඉඩම් තියෙන්නේ අපි ඒක දිහා බලන් ඉන්නද? එහෙමත් නැත්නම් ඉඩම් තියෙන්නේ මේවා දිනු කරලා ඒකේ ආර්ථික වාසිය ගන්නද? මුළු බ්‍රිතාන්‍යයන්ම කවුරු මොනවා කිව්වත් බ්‍රිතාන්‍යයන්ගේ වැවිලි ආර්ථිකය අපේ රටේ ආර්ථික සමෘද්ධියට විශාල වශයෙන් බලපෑවා. අද අපි කුඩා දේවතු ගැන කතා කරත් වෙන දේවල් ගැන කතා කරත් ඒ වැවිලි ආර්ථිකය අපේ රට ආරක්ෂා කෙරුවා. අපි හැබැයි අපිට බැරි වුණා ඒ වැවිලි ආර්ථිකය ආරක්ෂා කරන්න. අපි අනවශ්‍ය විදියට ඉදම් ප්‍රතිසංස්කරණ ගෙනාවා. ඒ ගෙනාවත් ඒවා කළමනාකරණය කරගන්න බැරි වුණා. අදටත් අපිට ඉදම කළමනාකරණය කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ ඉදම් ගියේ ආදරය කරන මිනිස්සු අතරට නෙමෙයි, තමන්ට කීයක් හරි සාක්ෂි දා ගන්න පුළුවන් මිනිස්සු අතරයි මේ ඉඩම් ගියේ. නිසා මේවා ගැන වෙනමම හිතන කාලය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ඉඩම් බෙදලා දීම ලොකු දෙයක් නෙමෙයි. ලංකාවේ මම හිතන්නේ ඉඩම් බෙදලා දීලා ගෙවල් ටිකක් හදලා දුන්න කියලා ප්‍රශ්න විසඳයි කියලා. ගේ ඉඩමක් කඩනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ කඩන කෙනා ගෙවල් හදන්නත් ලෑස්ති වෙන්න ඕනේ. මම ආණ්ඩුවට දැනටත් යෝජනා කරලා තියෙනවා මේ තනි තට්ටුවේ ගෙවල් වෙනුවට තට්ටු මහල් නිවාස ක්‍රම තමයි දැන් අපි ආරම්භ කරන්නේ. එහෙම නැත්නම් අපේ ඉඩම් ප්‍රමාණය නැතුව යනවා. ඒ නිසා වගාව දියුණු කිරීම සඳහා අපි පෞද්ගලිකාංශයේ සහායත් අරගෙන හොඳ වැවිලිකරුවන්ගේ සහායත් අරගෙන මේ ආණ්ඩුවේ තියෙන අනවශ්‍ය ආයතන වහලා දාලා මේවා වෙනස් කිරීමකට අපි භාජනය කරුවේ නැත්නම් අපි කවදත් මේ තැනම අපි හෙටත් ඉඳීවි. මේක තමයි මගේ අදහස. ඒ නිසා මේ පිළිබඳව අපි දම් මැමතුමාගේ අවධානය මම යොමු කරන්න කැමතියි. සම්ප්‍රදායක් තියෙන බලුවන් සමහරයට රිදෙන්න පුළුවන්. නමුත් ඊට එහා පැත්තට හිතන්න ඉඩම් අවශ්‍ය වෙන්නේ ආදායම් උපදවයි. ඉඩම් අවශ්‍ය වෙන්නේ බලාගෙන ඉන්න නෙමෙයිනේ. ගමරාළගේ ප්‍රතිපත්තිය නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඉඩම් අවශ්‍ය වෙන්නේ වගා කරන්න. ඒ නිසා මේ වගා කරන්න පුළුවන් අයට මේවා ලබා දීලා ඒවා තමන්ගේ හෙංචයියන්ට මේක දිග ආණ්ඩු කියපෙම වුණා. ඉර ගණන් දුන්නේ හෙංචයියන්ට විතරයි.
ගරු එමෙතුමා කාලය
අවසන් කරනවා. ඒ නිසා මේ පිළිබඳව ක්‍රියා කරන්න කියලා ඉල්ලා සිටිමින් ඒ එමෙතුමල්ලට සම්පූර්ණ සහාය අපි ලබා දෙන බව මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන්
කරනවා. ඊළඟට ගරු සුජිත් සංජේ පෙරේරා මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමියනි, ඉතාමත් වැදගත් අමාත්‍යාංශ ගණනාවක් පිළිබඳව අදාත් දක්වන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමයිට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. ඒ වගේම ඉතාමත් වැදගත් අමාත්‍යාංශයක් වෙන ඉඩම් අමාත්‍යාංශය ගැන කතා කරොත් ගරු මන්ත්‍රීතුමනි, අපි දන්නා විශේෂයෙන් මේ රටේ මම හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ඉඳන්ම අපේ ජනතාවගේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඉඩම් අමාත්‍යාංශය ගැන කතා කරොත් එහෙම තමන් පදිංචිලා ඉන්න ඉඩමට ඔප්පුව ලබා ගන්න කොහොමද කියලා. ඉතින් මම හිතන්නේ විවිධ රජයන් යටතේ මේකට යම් තාක් දුරට විසඳුම් ලැබුණා වුණත් තවත් විශාල පිරිසකට මේ ඉඩම් වල ඔප්පුව එහෙම නැත්නම් ඉඩම් වල අයිතිය ලබා දීමේ අවස්ථාව තියෙනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඉතින් අත වශයෙන් අපි මේ ඔප්පු ලබා දීම සම්බන්ධව මේ වකවානුව වෙනකොට යම්කිසි ප්‍රගතියක් ඒ වගේම සාධනික තත්ත්වයක් අපි දකිනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා වර්තමාන අපේ ඉඩම් අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලත මැතිතුමා පත් වුණාට පස්සේ අපි දන්නවා මේක ඉතාමත් කාර්යක්ෂම වෙලා අද හැම දිස්ත්‍රික්කයකම මේක අතපසු වෙලා තිබුණු ඉඩම් වල ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා කියන එකත් අපි මේ අවස්ථාවේ සතුටින් මතක් කරන්න ඕනේ. ඉතින් අපි දැක්ක පහුගිය දවස්වල මාධ්‍ය මගින් හැම දිස්ත්‍රික්කයකම මෙතුමා එතුමායි කාර්ය මණ්ඩලයත් නිලධාරීත් අරන් ගිහිල්ලා මේක ඉතාමත් කඩිනම් කරලා කාර්යක්ෂම කරලා කටයුතු කරනවා කියන එකත් අපි දකිනවා. ඉතින් මෙතනදී අපි දකින්නේ විශේෂයෙන්ම මෙතනදී අපි තවත් විශේෂ දෙයක් දකිනවා ගරු අමාත්‍යතුමාගේ පැත්තෙන්. විශේෂයෙන් මේක වැසියන් ඉඩම් සම්බන්ධව ගම්වැසියන් ඉඩම් සම්බන්ධ විතරක් නෙමෙයි, අපි දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ ලොකු ගැටලුවක් වෙලා තිබුණු වතු කම්කරුවන්ගේ ඉඩම් වල අයිතිය. ඒ අයිතිය සම්බන්ධවත් අද මම හිතන්නේ ඉතාමත් හොඳ සම්බන්ධීකරණයක් ඇති කරන්නත් ගරු අමාත්‍යතුමා කටයුතු කරලා තියෙනවා. ඉතින් මට මතකයි එමෙතුමා මුලින්ම පත් වෙච්ච අවස්ථාවේදී එතුමා අපිත් එක්ක සාකච්ඡාවක් කරපු අවස්ථාවේදී මේ ඉඩම් වල සම්බන්ධ ඔප්පු සම්බන්ධ තියෙන ප්‍රශ්න මොනවද කියලා කතා කෙරුවා. ඉතින් එතනදී මමත් එතුමාට අදහසක් දුන්නා දීර්ඝ කාලයක් තිස්සේ මේ වතුකම් කරුවන්ගේ ඉඩම් වල අයිති ලබා දීම සම්බන්ධ රජයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ඒකට යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියන අදහස හිටියා. අතවසේ මේක එතුමා පිළිඅරගෙන ඒ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීත් එමෙතුමත් ඒවගේ වතු වර්තල් පහසුකම් අමාත්‍යංශයේ අම නිලධාරි ඒවගේ මෙමෙතුමත් සම්බන්ධ කරගෙන ඉතාමත් හොඳ සාකච්ඡා සභාවක් තිබ්බා. මොකද එතන මං හිතන්නේ පහුගිය කාල සීමාව තුළදී ඒ වතු කම්කරු නිදන් ලබා දීමේදී හොඳ සම්බන්ධීකරණයක් තිබුණේ නැහැ. ඒ විදිහ අමාත්‍යංශ දෙක තුනක් සම්බන්ධ වෙච්ච නිසා පැවිදි කර්මාන්ත අමාත්‍යය සම්බන්ධ වෙලා තිබුණ නිසා මෙතනදි පුංචි ගැටලු සාගර තත්ත්වයන් තිබුණා. නමුත් අද එතුමා ඒ සාකච්ඡාවෙන් පස්සේ අද මේ වැඩපිළිවෙල කාර්යක්ෂම වෙලා තියෙනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඉතින් ගරු ඇමතිතුමනි මේ අවස්ථාවේදී මන්ත්‍රීතුමියනි තවත් ඉතාමත් වැදගත් දෙයක් කියන්න ඕනේ. වතුකම් ගරුගේ ඒ ඉඩම් වල අයිතිය සම්බන්ධවත් ඒවා ගැටලු සම්බන්ධවත් මේ කටයුත්ත කරගෙන යනකොට මම හිතන්නේ අපිට මේක වසරකට වතුකම් කරුවන්ට මම හිතන්නේ
ඔප්පු ගරු මන්ත්‍රීතුමා විනාඩි 1ක්
තියෙනවා. 100ක් 200ක් දීලා මේක ඉවර කරන්න පුළුවන් නැහැ. මට විනාඩි 2ක් දෙන්න ගරු මන්ත්‍රීතුමිය. මේක ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමිනේ ඇමතිතුමිනේ මම කියනවා විශේෂයෙන්ම අද තියෙන මේ වතුකම් කරුවන්ට නිවාස එහෙම නැත්නම් මේ පර්චස් 7 දීලා මං හිතන්නේ ගෙවල් 25000ක් විතර හදලා තියෙනවා මේ වතු ශේෂ්ඨයේම. ලක්ෂ ගණනාවක් වතුකම් කරුවෝ හිටියට ගෙවල් 25000ක් විතර තියෙනවා වතු වලට ඉඩම් නිසියාකාරව දෙන්න. ඒවා සම්බන්ධව මං හිතන්නේ සැලසුම් හදලා තියෙනවා. සැලස්ම තියෙනවා ප්ලෑන් එක තියෙනවා. තියෙන්නේ මං හිතන්නේ ඔප්පු ලබා දීමේ කාර්යභාරය. එතෙන්දී මං හිතන්නේ යුන්ති ගැටලුවක් තියෙනවා මේ ඉඩම් වල පර්චස් 7 හරියට කඩලා නැහැ කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒසා ගෞරව ඇමතිතුමනි මම ඉල්ලා හිටින්නේ නැවතවරක් මේ අමාත්‍ය දෙක අමාත්‍යංශ දෙක තුනම සම්බන්ධ කරලා මේක මං හිතන්නේ පර්චස් 7 නැවතවරක් නිවැරදි කරන්න ගියොත් එහෙම මේ වතුගම් කරුවාට මං හිතන්නේ තව પરම්පරාවකටත් මේක සම්බන්ධව ඔප්පු ලබා දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒසා මං ගෞරව ඇමතිතුමාගේ අවධානය යොමු කරනවා නැවතවරක් මේක හොයලා බලලා අනිකුත් අමාත්‍යංශ වලින් අපේ ඇමතිරුත් එක්ක සාකච්ඡා කරලා මේක මං හිතන්නේ දැනට භුක්ති විඳින ප්‍රමාණයට පර්චස් 5ද 6ද 7ද කියන සීමාවට යන්නේ නැතුව ඒ ප්‍රමාණයට පමණක් මනුන් නැවත කරලා සමීක්ෂණය කරලා ඒ ඔප්පුව ලබා දුන්නොත් මං හිතන්නේ මේ වසර දෙක ඇතුළතදී අර මම කිව්ව පවුල් 25000ටම ඔප්පු ටික ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා කියලා මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි. ඉතින් තව කිය යුතු කරුණු කාරණා රාශියක් තියෙනවා. අනිකුත් අමාත්‍යයන් සම්බන්ධව විශේෂයෙන් මට බලපාන එක ප්‍රශ්නයක් තියෙනවා. වනජීවී අමාත්‍යංශය සම්බන්ධව හැමතුමත් හිටියනම් හොඳයි. මොකද මම ගියවර ආයවැය සාකච්ඡාවේ මේ වගේ කාර්ක සභා අවස්ථාවේදී විශේෂයෙන්ම වනජීවී අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කෙරුවා. අපිට තියෙනවා යක්තුගල ප්‍රදේශයේ ඉතාමත් වටිනා කියන වනාන්තරයක්. ඒක පවර ගණ්ඩේ කියලා ඉල්ලීම කෙරුවා. නමුත් ඒක යම් යම් ප්‍රමාද දෝෂයන් තියෙනවා. මම ඒකට කනගාටු වුණා ප්‍රකාශ කරනවා. මේක වනජීවී දෙපාර්තමේන්තුවට එහෙම නැත්නම් වනජීවී අමාත්‍යංශයට ලොකු සම්පතක්. ඒ නිසා කඩිනම් කරලා කිතුල්ගල් සංචාරක ව්‍යාපාරයකට ලොකු දියුණුවක් පත් වෙන අවස්ථාවේදී ඒක ඉතාමත් වැඩි අපපත් කරගන්න කටයුතු කරන්න කියන ඉල්ලීමක් යටිගතර ප්‍රදේශවාසී මෙනු ඉන්දියා සිටීමෙන් අද මේ කටයුතු රවත් නැවතරක් අවස්ථාව ලබා දී පිළිවද ඔබතුමිය ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ගරු ගායන්ත කරුණාතිලක ඇමතිතුමා.
ගරු සභාපතිතුමියනි 2015 ජනවාරි 8 වෙනිදා අපේ රටේ ජනතාව එකතු වෙලා සිදු කරපු නිහඬ විප්ලවයෙන් බිහිවෙච්ච ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමතිවරය හැටියටයි මම එදා වැඩ බාරගත්තේ. ඒ වෙනකොට අපේ රටේ මාධ්‍ය නිදහස පැත්තෙන් තිබුණේ විශාල කළු පැල්ලමක්. වසර දෙකහමාරක්කට පස්සේ මම ඒ ඇමතිකමින් සමුගත්තේ පූර්ණ මාධ්‍ය නිදහසක් මේ රට තුළ ඇති කරලා. අපේ කලාපයේ බලවත්ම තොරතුරු දැනගැනීමේ පනත මේ උත්තරීතර සභාවේ සම්මත කරලා. ඒ වෙනකොට රජයේ රූපවාහිනී ආයතනවල ටෙලිනාට්‍ය ප්‍රදර්ශනයේදී තිබුණ අශීලාචාර ක්‍රමවලට තිත තියලා වසර 8කින් පවත්වල නොතිබුණු සරසවි සම්මාන උළෙල ජනාධිපති සිනමා සම්මාන උළෙලවල් පවත්වල පණ්ඩිත් අමරදේව අසපුව වැනි දේවල් වලට මඟ පාදලා සභාපතිතුමියනි ඊට පස්සේ පසුගිය මැයි මාසෙදී අතිගරු ජනාධිපතිතුමයි ගරු අගමැතිතුමයි එතුමන්ලගේ ප්‍රධානතම මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමේ අභියෝගයත් එක්ක මේ භාරදූර ඉඩම් අමාත්‍යාංශයේ ඇමතිකම මට භාර දුන්නා. සභාපතිතුමියනි වර්තමාන ආණ්ඩුවේ ඉඩම් ඇමතිකමට පත්වෙච්ච මේ කෙටි කාලයේ ඇතුළත 3 වෙනි ඇමතිවරයා ලෙසයි මම එදා වැඩ බාරගත්තේ. මම මේ වෙලාවේ ඉතාමත්ම කෘතවේදීව සිහිපත් කරන්න ඕන දිවංගත MKDS ගුණවර්ධන ඇමතිතුමත් ඒ වගේම අපේ රජයේ සිටින ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයෙකු වන ජෝන් නමරතුංග ඇමතිතුමත් මේ අමාත්‍යාංශයට ලබා දුන්නු අතිවිශිෂ්ට නායකත්වය පිළිබඳව ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ඇසිදිසි මැදුරේ සිට ඉඩම් ඇමති වෙලා මිහිකත මැදුරට මං ආවහම මට ඒ අමාත්‍යාංශයේ වැඩ කරන්න බොහොම හොඳ දක්ෂ කණ්ඩායමක් ලැබුණා. ඉතාම පළපුරුදු රාජ්‍ය ඇමතිවරයෙක් අපේ කණ්ඩායමේ ඉන්නවා. පරිපාලන සේවයේ අධ්‍යක්ෂින් බහුල ලේකම්වරයෙකුත් අතිරේක ලේකම්වරුන් දෙදෙනෙක් සහ අතිරේක ලේකම්වරියක් සිටිනවා. ඒ වගේම අපේ මේ කණ්ඩායමේ ඉන්නවා ලංකාවේ ප්‍රථම ඉඩම් කොමසාරිස්තුමිය සහ එතුමියගේ කාර්ය මණ්ඩලය. ඒ වගේම මනුම්පතිතුමා ඇතුළු මිලින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය. ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්තුමා ඇතුළු එතුමාගේ කාර්ය මණ්ඩලය. ඉඩම් ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්තුමිය ඇතුළු එතුමියගේ කාර්ය මණ්ඩලය. ඒ වගේම අපේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා විධායක අධ්‍යක්ෂකතුමා ඇතුළු එම කාර්ය මණ්ඩලය. ගරු සභාපතිනි තුමියනි, අපි ඔක්කොම එක කණ්ඩායමක් හැටියටයි මේ අමාත්‍යාංශය වැඩ කරන්නේ. අද මේ සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් බොහෝ ප්‍රශංසාවල් අපේ අමාත්‍යාංශයට ලැබුණා. ඒ හැම ප්‍රශංසාවක්ම අපේ මේ මුළු කණ්ඩායමටම හිමි වෙනවයි කියන එකයි මගේ මතය. ඒ වගේම කිසියම් හෝ අඩුපාඩුවක් පෙන්වුවා නම් එහි වගකීම අමාත්‍යවරයා ලෙස මා බාරගත යුතු බවයි මගේ කල්පනාව. ගරු සභාපතිතුමියනි, ඉඩම් විෂය ගැන කතා කරද්දී අපි දන්නවා ලෝකේ ඕනම රටක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නට නම් එම රටට අයිති නිශ්චිත භූමි ප්‍රමාණයක් තිබිය යුතුයි. ඒ වගේම මම විශ්වාස කරනවා මේ මාතෘ භූමියේ උපදින හැම පුරවැසියෙකුටම තමන්ගේ දරු පවුලත් එක්ක නිදහසේ ජීවත් වෙන්න තමන්ටම කියා නිශ්චිත ඉඩමක් ඉඩම් කැබැල්ලක් තිබිය යුතුයි කියලා. ඉඩමක් කියන්නේ ඉතාම සංවේදී ඉතාම සංකීර්ණ විෂයක්. අපේ රටේ උසාවිවලට ගිහින් බැලුවොත් උසාවිවල තීන නඩුවලින් වැඩි හරියක් තියෙන ඉඩම් නඩු. අපේ රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහොත් මහජන දිනේදාට වැඩි හරියක් මහජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එන්නේ තමන්ගේ ඉඩම් ප්‍රශ්නවලට විසඳුම් හොයාගෙන. සමහර වෙලාවට ඉඩම් දැක්කහම පුජ්‍යලීන්ට දෙමව්පියොත් අමතක වෙනවා. සමහරුන්ට සහෝදරකම් පවා අමතක වෙනවා. ගරු සභාපතිතුමියනි, අපි මේ ඉඩම් අමාත්‍යාංශය හැටියට ජනතාවගේ ඉඩම් ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ඔවුනට කඩිනමින් බලපත්‍ර, දීමනාපත්‍ර සහ ඉඩම් ඔප්පු ලබා දීම අපේ ප්‍රමුඛතම කාර්යයක්සේ සලකලයි දැන් වැඩ කටයුතු කරන්න කියන එක මම මතක් කරන්න ඕන. අපේ රජයේ ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුවක් තමයි ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඉඩම් ඔප්පු ලබා දීමේ ජාතික වැඩපිළිවෙල 2020 වෙනකොට ක්‍රියාත්මක කරනවයි කියන එක. මම මතක් කරන්න ඕන, අපි ඒ අගමැතිතුමාගේ ජනාධිපතිතුමාගේ මැතිවරණ පොරොන්දුව 2020 වෙනකොට යථාර්ථයක් කරන්න ක්‍රියා කරනවා කියන එක මම මතක් කරන්න ඕන. අපිට මේ අභියෝගයේ ජයගන්ට නම් ඉඩම් කඩිනමින් මැනීම සිදු කළ යුතුව තිබෙනවා. ඒ වැඩ කටයුතු කරන්න ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තුව රාජ්‍ය දෙපාර්තමේන්තුවල වැඩිමල හැටියට සලකන මිලින්දෝරු දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශය යටතේ තිබීම ගැන අපි සතුටු වෙනවා. අපිට ඉඩම් කට්ටි ලක්ෂ 12ක් මනින්න තියෙනවා. අද පවතින ක්‍රමයේ යටතේ වසරකට මනින්නේ ඉඩම් කැබලි 50,000ක් විතරයි. මේ විදියට ගියොත් තවත් වසර 40ක්වත් මේ ඔප්පු දෙන වැඩේ අපිට කරන්න ලැබෙන්නේ තවත් වසර 40ක් ගියත්. ගරු සභාපතිතුමියනි, මේ වෙද්දි අපේ රටේ ලක්ෂ ගණනක් අහිංසක මිනිස්සු දැස් දල්වාගෙන බලාගෙන ඉන්නවා තමන් වසර ගණනක් තිස්සේ පදිංචිව සිටින, තමන් වගා කරපු, සංවර්ධනය කරපු, භුක්ති විඳපු ඉඩමට නිරවුල් ලොප්පුවක් කවදා ලැබේදෝ කියලා අහිංසක මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒ අහිංසක බලාපොරොත්තු ඉටු කිරීමට අවශ්‍ය කරන මූලික කටයුතු අපේ රජය මේ වෙනකොටත් ආරම්භ කරලා තිබෙනවායි කියන එක මම සන්තෝෂයෙන් මතක් කරනවා. ගරු සභාපතිතුමියනි, ආර්ථික කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය අපි ඔක්කොම එකතු වෙලා ඒ සඳහා මූලික පියවර අරගෙන තියෙනවා. ඒ සඳහා ට්‍රිම්බල් ආයතනයේ තාක්ෂණයත් උපකරණත් ලබා ගැනීමට අපට කැබිනට් අනුමැතිය පවා මේ වෙනකොට ලැබිලා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව 2018 ආරම්භයේදීම මේකේ නියම වැඩසටහන ආරම්භ කරන්න අපි දැන් සැලසුම් කරලා තිබෙනවා. ලංකාවේ තියෙන සියලුම ඉඩම් වලට අනුව බැලුවොත් ආසන්න වශයෙන් ඉඩම් කැබලි මිලියන 12ක් පමණ තිබෙනවා ඇතයි කියලා අපි විශ්වාස කරනවා. මේ නව තාක්ෂණයේ ප්‍රයෝගී කරගත්තහම මුළු රටේම ඉඩම් කැබලි වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න අපට පුළුවන් වෙයි. ඉඩම් පිළිබඳ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කරගන්නත් අපට පුළුවන්කම ලැබෙයි. මේ ක්‍රමය නිසා සෑම ඉඩමකටම වාණිජ වටිනාකමක් ඇති වෙන්න පටන් ගනී. සංවර්ධන කටයුතු වලට ඉඩම් සොයන්න පහසු වෙයි. අපි දන්නවා අද රජයේ ඉඩම් පවා බොහෝ වෙලාවට හංගලා තියෙන. ඒ හංගලා තියෙන රජයේ ඉඩම් ඔක්කොම එළියට දාගන්න අපට පුළුවන්කමක් ලැබෙයි. කරු සභාපතිතුමියනි, ඒ වගේම මම කියන්න කැමති බිම්සවිය වැඩසටහන යටතේ
ඕඩර් ප්ලීස් ගරු වේල් කුමාර් මන්ත්‍රීතුමා මූලාසනයේට.
ගරු ඇමතිතුමා කතා කරා.
සභාපතිතුමනි, මම කියන්න කැමති බිම්සවිය වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 58ක ඉඩම් කැබලි 111ක් මේ වෙනකොටත් මැනලා තිබෙනවා. එයින් 65%ක්ම ඉඩම් කැබලි නිරවුල් කරලත් තියෙනවා. නිරවුල් කිරීමේ ප්‍රතිශතය දැන් වැඩි කරගන්නට අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා. මේ සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් අපිට නැති එක අපට බාධාවක් වුණත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න. නව තාක්ෂණීය ලබන වසරේ අපි ලබා ගත්තාම හිමිකම් නිරවුල් කිරීමේ වේගය 20 ගුණයකින් තව වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි තොරතුරු තාක්ෂණය ප්‍රයෝගී කරගෙන දීමනාපත්‍ර සැකසීමත් දැන් ආරම්භ කරලා තියෙනවා. මේ නිසා මාස ගණනකින් කරපු වැඩේ එක දින ගණනකින් කරන්න අපට අද අවස්ථාව ලැබිලා තිබෙනවා. මේ ක්‍රමයට කටයුතු කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අවශ්‍ය කරන උපකරණ දැන් ලබා දීලා තිබෙනවා. ඒවයි අවශ්‍ය කරන නිලධාරීන් දැනුවත් කිරීමක් දැන් කරලා තිබෙනවා. ලබන වසරේ සිට සියලු දීමනාපත්‍ර මේ ක්‍රමයට කරලා කඩිනමින් ඔප්පුවක් ලබා දීමට හැකි වෙයි කියලයි අපි විශ්වාස කරන්නේ. සභාපතිතුමනි, ලංකාවේ කොතනක වුණත් මහපරිමාණ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන හැම මොහොතකම ඒ වැඩවලට මුලින්ම ගිහිල්ලා අඩිය තියන්නේ අපේ අමාත්‍යාංශයයි අපේ මිලින්දෝරුවේ බව මම කියන්න කැමතියි. සමහර වෙලාවට මිලින්දෝරුව කරන සේවය ලංකාවේ දැවැන්තම යෝජනා ක්‍රමයක් ආරම්භ කරනකොට වුණත් ඉස්සෙල්ලම ගිහිල්ලා ඒක නිරවුල් කරලා මැනුම් කටයුතු කරලා කරන සේවය බොහෝ දෙනෙක් දකින්නේ නැහැ. ඒක ඇගෙීමට ලක් වෙන අඩුයි. නමුත් ඇත්තටම හැම සංවර්ධනයකටම මුලින්ම අඩිය තියන්නේ අපේ අමාත්‍යාංශයට සම්බන්ධ උදවිය. දැනටම දැන් බැලුවොත් මධ්‍යම අධිවේගී මාර්ගය අපේ ආණ්ඩුවේ ප්‍රධානතම ව්‍යාපෘතියක්. ඒකේ මැනුම් සියල්ලම දැන් අවසන් කරලා තිබෙනවා. මොරගහකන්ද ව්‍යාපෘතියේ මැනුම් කටයුතු ඔක්කොම දැන් අවසන් කරලා තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළේ පුළුල් කිරීමේ පළවෙනි අධිවේරේ මැනුම් කටයුතු දැන් අවසානයි. රුවන්පුරු අධිවේගී මාර්ගයේ මැනුම් කටයුතු උතුරුමැද ඇලමාර්ගයේ වයඹැල ව්‍යාපෘතිය දැන් මනින්න පටන්ගෙන තිබෙනවා. ඒ වගේම මම කියන්න ඕන මේ දවස්වල නිතරම කතා වෙනවා මේ පළාත් පාලන මැතිවරණ ඉක්මනට තියන්න කියලා. අපිට අවශ්‍ය කරලා තියෙනවා ඉතාමත් ඉක්මනින් පළාත් පාලන මැතිවරණ තියන්න. පළාත් පාලන ඡන්දය තාම තියාගන්න බැරි වුණාට පළාත් පාලන සීමා නිර්ණය සිටියම් කඩිමුඩිය සකසා දෙන්න අපේ මිලින්දෝරු දෙපාර්තමේන්තුවට පුළුවන්කම ලැබිලා තියෙනවා කියන එක මම කියන්න කැමතියි. සභාපතිතුමනි, මේ ගරු සභාවේ අද ඉන්න අද කතා කරපු මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් බොහෝ දෙනෙක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ගැන බොහොම ප්‍රශංසාත්මකව කතා කරා. මම ඇමති වෙන්නට පෙර සහ මා ඇමති වුණාට පස්සේ තත්ත්වය ගැන කතා කරනකොට මටත් නිහතමානී සතුටකින් ඒ ගැන කතා කරන්න පුළුවන්කම තිබෙනවා. පහුගිය අවුරුදු 4ටම LRC එක ලබා දුන්නු බලපත්‍ර සහ ඔප්පු සංඛ්‍යාව මම හොයලා බැලුවා. මම මේ ඉඩම් ඇමතිකම බාරගෙන තාම මාස 4ක් 5ක් වගේ කාලයක් විතරයි වෙන්නේ. නමුත් මම කියන්න කැමති මේ මාස 4 5 ඇතුළත ඔප්පු සහ බලපත්‍ර 6500කට ආසන ප්‍රමාණයක් ලබා දෙන්න අද වෙනකොට අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, පහුගිය අවුරුදු 4ටම දීපු බලපත්‍රයි ඔප්පු සංඛ්‍යාවටයි වඩා අපි මේ මාස 4 ඇතුළත දීපු ප්‍රමාණය වැඩි කියන එකත් මම මේ සභාවට මතක් කරන්න කැමතියි. LRC එක මං ඇමතිවරයා වෙනකොට මේ අවුරුද්දේ ලැබලා තිබුණු ආදායම රුපියල් මිලියන 178යි. පහුගිය මාස 4ට විතරක් මිලියන 240ක් ආදායම් ලබන්න පුළුවන් වුණා. අපේ කඩිනම් ඔප්පු වැඩපිළිවෙලත් ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු වුණා කියලා මං කියන්න කැමතියි. ඒ වගේම මෙතෙක් තිබුණු දූෂිත ක්‍රම වෙනුවට ඇඟේ හයියට දේශපාලන හයියට ඉඩම් අල්ලන ක්‍රමයේ වෙනුවට විනිවිද ප්‍රෙන ක්‍රම අපි ඉදිරියට අනුගමනය කරන්න දැන් කල්පනා කරලා තිබෙනවා. විශේෂයෙන්ම LRC ගැන කියනකොට මම කියන්න ඕන 1972 තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඇති වුණේ. අපේ යාපා ඇමතිතුමා කිව්වා වගේ දැන් අවුරුදු 40කටත් වැඩි කාලේ. දැන් මේ කොමිෂන් සභාව පත් කරාම අක්කර 50 ඉඩම් නීති යටතේ මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ වෙනකොට අවුරුදු 18ට වැඩි අයට තමයි අක්කර 50 ඉඩම් හිමිකම ලැබුණේ. දැන් මේ පවුල්වල අක්කර 18 සම්පූර්ණ වෙච්ච දරුවන්ට තමන්ගේ රජයට ගිය ඉඩම් ලබා ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම තාමත් තමන්ට විකල්ප ඉඩමක් ගන්න බැරුව තමන්ට ඒ දීපු ඉඩමට වන්දිය ගන්න බැරුව වයෝ වෘද්ධ තත්ත්වයට පත් වෙලා අත්වාරුවෙන් ඇවිල්ලා LRC පෝලිමට එකතු වෙන හැටි අපි දැකලා තිබෙනවා. දහස් ගණන් ඉඩම් තිබිච්ච මිනිස්සු ඉඩම් රජයට දීලා අද බස් එකෙන් ඇවිල්ලා බහැලා LRC එකේ පෝලිමේ ඉන්න හැටි අපි දැකලා තිබෙනවා. රෝද පුටුවෙන් එන මිනිස්සුත් අපි දැකලා තිබෙනවා. ඒ නිසා අද අපි තීරණයක් කරන් තිබෙනවා ඒ 18 සම්පූර්ණ වෙච්ච උදවියට ලැබිය යුතු ඉඩනුත් වන්දි මුදලුත් 2018 වසර වෙනකොට සියල්ලම දීලා අවසන් කරන්න වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තිබෙනවා කියන එක මම කියන්න කැමතියි. ඒ වගේම දේශීය විදේශීය ආයෝජකයන්ට ඉඩම් ලබා ගන්න අවශ්‍ය වුණාම බොහොම රස්තියාදු වෙන ක්‍රම ගැන තමයි අපි අහලා තිබෙන්නේ. මේකට විවිධ හේතු තිබෙනවා. එක තැනකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අතෙන්ට යන්න ඕන, මෙතෙන්ට යන්න ඕන, අර අනුමැතිය ඕන, මේ අනුමැතිය ඕන, විවිධ රස්තියාදු කිරීම වලට ලක් වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ අමාත්‍යාංශයේ සියලු දෙනා එකතු වෙලා රජයට, කැබිනට් මණ්ඩලයට, ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ රස්තියාදු ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. දැන් කීප දෙනෙක්ම ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ විවාදය ආරම්භ කරමින් කරුණු කීපයක් කිව්වා. ඒවයි සමහර ඒවා අපට අදාළ නොවන බව එතුමා දැන දැනත් දේශපාලන වශයෙන් ඒක කතා කළ යුතු නිසා එතුමා ඉදිරිපත් කරා. එතුමා කිව්වා මේ මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය ගැන. ඒ පිළිබඳව අපි අලුත් ක්‍රමයක් හඳුන්වා දීමට අග්‍රාමාත්‍යතුමත් සමගත් කතා කරලා, කථානායකතුමත් සමගත් කතා කරලා දැන් අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා. එතුමා කිව්වා ශාලාවේ ඉඩම් ප්‍රශ්නයක් ගැන එතුමා මට බාර දුන්න ලිපියකින් මම අපේ අමාත්‍යාංශයට බාර දුන්නා. ඇත්ත වශයෙන්ම අපි දැන් මේ අලුත් ක්‍රම ගැන හිතන්නේත් රස්තියාදු වෙන ක්‍රමවලින් තොරව කරන්නට නම් විවිධ තැන්වලින් තමයි මේ ඔක්කොම තීරණ වෙන්නේ. අරහෙට ෆයිල් යනවා, මෙහෙට ෆයිල් යනවා, අතන අනුමැතිය ඉල්ලනවා, මෙතන ඉල්ලනවා. දැන් මම හොයලා බැලුවා එතුමාගේ ඉල්ලීම පිළිබඳව. මම අමාත්‍යාංශයට බාර දුන්නා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඒ ඉඩම් ජනතාවට දිය යුතුයි කියලා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කළ යවලා තිබෙනවා. තාම ඉඩම් අත්පත් කර ගැනීමේ අයිදුම් පත්‍රයක් ඉඩම් අමාත්‍යාංශයට ඉදිරිපත් කළ නැති එක තමයි මට දැනගන්න ලැබුණේ. ඉතින් මේවා තමයි අපට තියෙන ප්‍රශ්න. අපි ඒවා විසඳ ගන්න තමයි පුළුවන් තරම් බලන්නේ. ඒ වගේම එතුමා කිව්ව කාරණයක් ගැන මට අදාළ නැතත් මම උත්තරයක් දෙනවා. කථානායකතුමාගේ පැත්තෙන් අදහලා දෙයක් වුණත් පාර්ලිමේන්තුවේ සේවකීන්ගේ දරුවන්ට පොත් බෙදා දීම නවත්තලා තියෙනවායි කියලා එතුමා ප්‍රකාශ කරා. මේක සම්පූර්ණ වැරදි සඳහනක්. නීති ඉහත අනුගමනය කරපු ක්‍රමවේදය විගණකාධිපති විසින් අනුමත නොකරපු නිසා ඒ ක්‍රමවේදය වෙනස් කරන්න පමණක් සිද්ධ වුණා. ඒ කාලේ සමාජිකයින් 400කට රුපියල් 800ක් පමණ වටින පොත් කට්ටලයක් තමයි ලබා දුන්නේ. නමුත් දෙසැම්බර් 20 වෙනිදා පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගේ හැම දරුවෙකුටම රුපියල් 5000ක් වටිනා ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබෙන බව, ඒ අනුව දරුවන් 690කට පමණ ඒ අවස්ථාව ලැබෙන බව මම එතුමා මෙතන නැතත් මතක් කරන්න ඕන. ඒ වගේම එතුමා කිව්වා මේ පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් වෙත ඒකාබද්ධයේ කුඩා කල්ලිය ඉදිරිපත් කරපු පැමිණිල්ලක් ගැන. එතුමා ශ්‍රී ලංකාවට ඇවිල්ලා අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරලා දැනට අප විසින් අනුගමනය කරන ක්‍රියාදාමය සාධාරණ බව තමයි පෙන්වලා දීලා තිබෙන්නේ. ඒ නිසා මම එතුමාට කියන්න කැමති පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ කාර්යභාරය තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඔවුන්ගේ කාර්ය මණ්ඩලය පිළිබඳව වගකීම උසුලන එක. දැන් අපි මන්ත්‍රීවරුන්ට වසර 3කට සැරයක් ලබා දෙන උපකරණ රුපියල් ලක්ෂ 3ක් පමණක් වෙන් කළ තිබිච්ච එක අපිට පුළුවන් වුණා ලක්ෂ 5 දක්වා වැඩි කරලා දෙන්න. ඒ වගේම අමතර රියදුරෙක් මේ මන්ත්‍රීවරු 225 දෙනාටම අනුයුක්ත කරන්න අපි කැබිනට් අනුමැතියක් අරගෙන දැන් කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම අපේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වැඩත් අපි ඉඩම් අමාත්‍යාංශයේ වගේම කඩිනම් කරන්න තමයි බලන්නේ. ඒකට හොඳ උදාහරණයක් තමයි මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත පර්මිට් එක දෙන එක දැන් වෙනකොට ඔක්කොම අරගෙන ඉවරයි. ඊයේ පෙරේදා දිවුරුම් දුන්න අලුත් මන්ත්‍රීතුමත් මේ වෙනකොට අපේ අමාත්‍යාංශයෙන් ඒක අරගෙන අවසාන. ඉතින් බලන්න කොච්චර කඩිනම්ද කියලා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැඩ. ඒ වගේම සුයානි විජේවික්‍රම මන්ත්‍රීතුමිය කිව්වා කුඹුරු පනත් සහ කුඹුරු ඉඩම්වලට අදාළ අනපනත් ගැන ඇත්ත වශයෙන්ම ඒවා අපේ අමාත්‍යාංශයට නෙමෙයි අදාළ වෙන්නේ කියන එක මම එතුමියට මතක් කරන්න ඕන. ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කරමින් තිබෙනවා. නීතිපතිතුමාගේ එකඟතාවය ලැබුණාම පවුල් ලක්ෂ 15කට 20කට සහන දෙන්න පුළුවන්. ඒ නව පනත අපිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. පවුල තුල පැවරීමක් කරන්න පුළුවන් වෙයි. එතකොට පවුලේ වැඩිමල් පිරිමි දරුවට අයිතිය හිමි වෙන ක්‍රමයේ වෙනකොට කාලාත්‍රය සහ පවුලේ සියලුම දරුවන්ට හිමිකම ලැබෙන නීති බවට ඒවා වෙනස් වෙයි. ඒ වගේම බැංකු ණයක් ගන්න පුළුවන් ක්‍රම ඒ හරහා අපට උදා කර දෙන්න පුළුවන් වෙයි. සුනිල් හඳුන්නේත්ති මන්ත්‍රීතුමත් ඉතා වැදගත් අදහස් කීපයක් ප්‍රකාශ කරා. ඒ වගේම එතුමා කිව්ව අර ට්‍රිම්බල් වැඩසටහන ගැන එතුමා අර්ථ දැක්වුවා. ඇත්ත වශයෙන්ම එතුමාට වැරදි තොරතුරු ගණනාවක් ලැබිලා තිබුණු නිසා එහෙම ප්‍රශ්න කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් මේ ට්‍රිම්බල් මැනුම් ක්‍රමය විවිධ පාර්ශ්ව මෙච්චර කල් උත්සාහ කරලා තිබුණු එකක්. ඇත්තටම 2011 මේ යෝජනාවට කැබිනට් අනුමැතියක් ලැබිලා තිබුණා. තාක්ෂණික කමිටි වලින් අනුමත කරලා මිලින්දෝරු දෙපාර්තමේන්තුවත් එක්කත් සාකච්ඡා කරලා එකඟතාවයකට ඇවිල්ලා අපි මේ වැඩේට අත ගහලා තිබෙනවා. මෙතන මැනුම් විතරක් නෙවෙයි ඔප්පු හදන එකයි ඉඩම් නිර්වුල් කිරීමයි ලියාපදිංචියයි මේ සේරම මේ වැඩපිළිවෙල ඇතුළට තියෙනවා. අපි දන්නවා ලෝකයේ ව්‍යාපාර කිරීමට සුදුසු රටවල් 199 190ක් අතරින් අපි ඉන්නේ 111 වෙනි තැන. මේවට ප්‍රධානම හේතුව තමයි ඉඩම් නිර්වුල් නැති කමේ ප්‍රශ්නය. පවුල් ලක්ෂ 40කට ඉඩම් අයිතිය තහවුරු කරන්න පුළුවන් වෙන විදිහට අපි මේ ක්‍රමයට දැන් අත ගහනවා. මේකේ කිව්වා දැන් මේ තීන ක්‍රමයේ අනුව කරොත් පවතින ක්‍රමයට ඉඩම් නිර්වුල් කරන්න තව අවුරුදු 91ක්වත් යනවා. මනින්න විතරක් අවුරුදු 40ක් යනවා. එතකොට අහිංසක මිනිස්සු බලන් ඉන්නවා තමන්ගේ ඇස් දෙක පියවෙන්න ඉස්සෙල්ලා ඔප්පු අතර ගන්න පුළුවන් වෙන දවස කවදද කියලා. ඒ නිසා එතුමා කිව්වා මේ තොරතුරු පිටරටට යන කතන්දරයක් ගැන. කිසිම තොරතුරක් පිටරටවලට යන්නේ නැහැ. ලංකාවේ තමයි මේ සෑම තොරතුරක්ම ගබඩා.
දරුවෝ ඇමතුමා තව විනාඩි 4ක් තියෙනවා.
මට තව විනාඩි 10ක් දෙන්න මම හදාගන්නම් ඒක. හරි. ඊට පස්සේ රංජිත් සොයිස මන්ත්‍රීතුමා කිව්වා ගොඩකවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බිම්සවී වැඩසටහන අත්හිටවලා තියෙනවා කියලා 2015 වසරේට ඉස්සෙල්ලා තමයි ඒක නවත්තලා තියෙන්නේ. මම එතුමාට කියනවා අපි ඉදිරියේදී ඒ කොට්ටාසේ බිම්සවී වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන බව. එතුමා කිව්වා මේ ට්‍රිම්බල් වැඩසටහන අවුරුදු 15ක් යනතුරු තියෙනවා කියලා. ඒක අමූලික බොරුවක්. මේක යෝජනා කරලා තියෙන්නේ අවුරුදු 3කට විතරයි. බොරු බිල්ලු මවන්න සමහර උත්සාහ කරනවා. සමහරු මට මතකයි මේ විදේශ රටක ආධාරයක් ගන්න හදනකොට ওই වගේ බිල්ලු මවනවා. ඉන්දියන් ගිලන් රද සේවය ගේන්න හදනකොට බිල්ලු මැව්වා. ඉන්දියන් රියදුරෝ එන්නේ කිව්වා. ඉන්දියන් දොස්තරවරු එන්නේ කිව්වා. අද එකක්වත් බොරු බව හැම කෙනාටම අපි ඔප්පු කරලා තිබෙනවා. අනුරයාපා මැතිතුමා කිව්වා ප්‍රයෝජනවත් විදියට මේ කටයුතු කරන්න කියලා. අපි පළවෙනි වතාවට ගැසට් එකක් නිකුත් කරා LRC එකෙන් නේවාසික හෝ වාණිජ කටයුතු වල ඉඩම් ඉල්ලුම් කරන්න කියලා. අපිට එතකොට පුළුවන් වෙයි මේවා හරවත් දේවල් වලට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදියක් යොදවන්න. ඒ වගේම සුජිත් පෙරේරා මන්ත්‍රීතුමා, ඒ වගේම පියදාස මන්ත්‍රීතුමා වතුකරේ ජනතාවට ඉඩම් ඔප්පු දීම ගැන කතා කරා. සුජිත් පෙරේරා මන්ත්‍රීතුමා බොහෝම ඉස්සර ඉඳලම මේ ගැන උනන්දුවක් දැක්වුවා. අපි වැවිලි ඇමතිතුමයි, වතු යටිතල පහසුකම් ඇමතිතුමයි, ඉඩම් ඇමති හැටියට මමයි සාකච්ඡා කරලා දැන් අපි වතුකරේ 50,000කට වැඩිය අපේ අමාත්‍යංශය හරහා උපු ලබා දීමට වතු ජනතාවට දැන් කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම චමල් රාජපක්ෂ අපේ හිටපු කතානායකතුමා බොහොම වැදගත් අදහස් ස්වල්පයක් ප්‍රකාශ කරා. නිලධාරීන්ට ශිෂ්‍යත්ව දෙන්න කියලා කිව්වා. ඔවුන්ට නව තාක්ෂණය පිළිබඳ පිටරටට ගිහින් ඉගෙන ගන්න අවස්ථාව දෙන්න කියලා කිව්වා. ඒ වගේම එතුමා ඇමති කාලේ හදපු වාර්තාවක් අධ්‍යයනය කරන්න කියලා කිව්වා. ඒ සියල්ලම අපි කරන බව මම එතුමාට මතක් කරන්න ඕන. බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාට කියන්න ඕන, එතුමා කියපු අර නිලධාරියාගේ ප්‍රශ්නය දෙසැම්බර් මාසේ පළවෙනිදා වෙනකොට එතුමාට ගැටලුවක් නොවන විදියට අපේ කටයුතු අපි කරනවා කියන එකත්, ඒ වගේම දැනටම අපි මාතර දෙනියාය ආසනේ මාසයක් ඇතුළත ඔප්පු 3150ක් අගමැතිතුමාගේ අතින් ගිය සති දෙකකට ඉස්සෙල්ලා අපි ලබා දුන්නා. ලකී ජයවර්ධන මැතිතුමා කිව්වා පවුලේ වැඩිමල් පිරිමි දරුවට අයිතිය ලැබෙන එක ආදී නීති රීති වෙනස් කරන්න කියලා. අපි මේ නීති ළඟදීම වෙනස් කරලා ඒ වැඩ කටයුතු අපි සිද්ධ කරන බව මතක් කරනවා. විජිත මුනි සොයිසා ඇමතිතුමත් සුමේදා ජයසේන ඇමතිතුමියත් මොනරාගල ප්‍රදේශයේ ඉඩම්වලට ඔප්පු දෙනකොට තක්සේරු ගාස්තුව ප්‍රශ්නයක් වෙනවයි කියලා කිව්වා. අපි පොරොන්දු වුණා පදිංචියට ගිය භුක්තියට ගිය අවුරුද්දේ තක්සේරුවට අනුව අපි ඒ ගාස්තු අය කරලා ඔවුන්ට කඩිනමින් ඔප්පු ලබා දෙන්න ක්‍රියා කරන බව. ඒ වගේම උතුරේ මන්ත්‍රීවරු අපේ ද්‍රවිඩ මන්ත්‍රීවරු යෝගේශ්වරන් මන්ත්‍රීතුමා, ශ්‍රීනේෂන් මන්ත්‍රීතුමා වැනි අය ඉතා වැදගත් අදහස් ප්‍රකාශ කරා. විශේෂයෙන්ම මඩකලපුවේ ඉඩම් ප්‍රශ්නයක් ගැන කිව්වා. අපි ඒ ගැන කටයුතු කරනවා. නිලධාරියෙක් ගැන පරීක්ෂණයක් කරන්න කියලා කිව්වා. දැනට මේ පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා. කූටලේඛන සකස් කරලා ඉඩම් ලබා දීම ගැන කිව්වා. ඒව ගැන අපි සොයා බලනවා. ඒ වගේම උතුරේ ජනතාවට ඔවුන්ගේ ඉඩම් අයිතිය කඩිනමින් නිර්වල් කර දීම ගැන අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වෙලා තිබෙනවා. එතුමාගේ සභාපතිත්වයෙන් හැම මාසෙකම ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක ලේකම්, ඉඩම් අමාත්‍යාංශ ලේකම්, ප්‍රධාන ඇමතිතුමා ඇතුළු අය සාකච්ඡා කරමින් අද වෙනකොට ඒක ඉතා හොඳ තත්ත්වයකට ගමන් කරමින් පවතිනවා. ඒ වගේම මම එතුමන්ලට ප්‍රකාශ කරනවා ඉදිරි මාස 3 ඇතුළත ඉඩම් අමාත්‍යාංශ ඉඩම් කොමසාරිස් ජෙනරාල් තුමියත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවත් අපි උතුරු නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට ඇවිල්ලා ඉඩම් ජංගම සේවා පවත්වලා ඒ වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩපිළිවෙලක් තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය අපි එතෙන්දි බලාපොරොත්තු වෙනවා. මම දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මීට වඩා LRC එකේ විතරක් නෙමෙයි අර ලාභය ගැන කතා කරනකොට ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව නේවාසික කෘෂිකාර්මික වාණිජ කටයුතු සඳහා රජ ඉඩම් බදු දීමෙන් මේ වර්ෂයේ රුපියල් මිලියන 35ක් රජයට බදු එකතු කරලා දීලා තිබෙනවා. මිනින්දේරු දෙපාර්තමේන්තුවේ මැනුම් කටයුතු වලින් සහ සිතියම් මලවියෙන් රුපියල් මිලියන 353ක් ආදායමක් රජයට ලබා දීලා තිබෙනවා. මම ගිය අගෝස්තු මාසේ හැම ඇමතිවරයෙකුටම ලියුමක් ලිව්වා. ඒ ලියුමෙන් මම කිව්වේ තමන්ගේ අමාත්‍යාංශවලට අයිති රජයේ කාර්යාල ව්‍යවස්ථාපිත මණ්ඩල වගේ ඒවා අපට කරුණාකරලා දැනුවත් කරන්න, අපි ඒවයි ඉඩම් වල අයිතිය පැවරීමට කටයුතු කරනවා කියලා. පාසල්, පොලිසි, සුසාන භූමි, පන්සල් වගේ ඒවා දැන් 9500ක් විතර අපිට ඒ හරහා හඳුනගන්න ලැබිලා තිබෙනවා. ඒ වගේම ඒ ආයතනවලට ඒක පැවරුවාම ඒ ඉඩමේ ආරක්ෂාව පිළිබඳවත් තහවුරු වෙන බව අපි පිළිගෙන තිබෙනවා. පන්සල් විතරක් 2300ක් විතර රජයේ ඉඩම්වල තියෙන බව අපි හඳුනගෙන තිබෙනවා. 300කට විතර පූජා උප්පු ලබා දුන්නා. තවදුරටත් ඒවා ඉදිරියට ලබා දීලා ඒ කටයුතු සිද්ධ කරනවා. මම විශේෂයෙන් ප්‍රකාශයක් කරන්න කැමති ඉඩම් ඇමතිවරයා හැටියට මේ මාතෘ භූමියේ එක බිං අඟලක්වත් පහුගිය ආණ්ඩුව කරා වගේ කිසිම විදේශිකයෙකුට අපේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපේ රජයත් එක බිං අඟලක්වත් සින්නක් කරව දෙන්න කටයුතු කරන්නේ නැහැ කියන එක මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. දීලත් නැහැ, දෙන්නෙත් නැහැ. ඒ නිසා මම මීට වඩා ඔබතුමාගේ කාලය ගන්න බලාපොරොත්තු වෙන්න මම කියන්න ඕන අවසාන වශයෙන් අපි කණ්ඩායමක් හැටියට අපි ඔක්කොම මේ අමාත්‍යාංශය ඉදිරියට මෙහෙවනවා. ඒ මෙහෙවනකොට හැමතිස්සෙම කඩිනම් කියන වචනේ තමයි අපි දැන් ඉස්සරහට දාගෙන තිබෙන්නේ. අපි කඩිනමින් ඉඩම් මනින්නේ. අපි කඩිනමින් ඔප්පු දෙනවා. අපි කඩිනමින් යල් පැලගිය නීති රීති වෙනස් කරන්න කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ අඩුපාඩුකම් සියල්ලම කඩිනමින් නිවැරදි කරගන්නත් අපි වග බලා ගන්නවා කියන එක මම විශේෂයෙන් මතක් කරනවා. ඒ නිසා අවසාන වශයෙන් මම මුලින් සඳහන් කරපු රාජ්‍ය ඇමතිතුමාට, අමාත්‍යාංශ ලේකම්තුමාට, අතිරේක ලේකම්වරුන්ට, එවගේම කොමසාරිස් ජෙනරාල් තුමන්ලට තුමියන්ලට මැනුම්පති තුමාට ඒ සියලුම අමාත්‍යාංශයේ සියලුම ඉහළ පහළ සියලුම කාර්ය මණ්ඩලයට සභාපතිවරුන්ට අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්ට ඒ හැම දෙනාටම මගේ ස්තුතිය පුද කරන ගමන් මම විශේෂ ස්තුතියක් කරලා මගේ කතාව අවසන් කරන්න ඕන. මම මේ සභාව පැවැත්වෙන හැම දවසකම සෙන්කෝලේ ගේන කොටත් මෙතන ඉන්නවා, සෙන්කෝලේ ආපහු අරන් පිට වෙන කොටත් මෙතන ඉන්නවා. ඒ නිසා පාර්ලිමේන්තු තියෙන දවස්වල මට අමාත්‍යාංශයට යන්න ලැබෙන්නේ බොහෝ වෙලාවට රාත්‍රී 7ට එහෙම නැත්නම් 8ට වගේ වෙලාවට. මම රෑ 7ට ගිහිල්ලා වැඩ පටන් ගත්තාම පාර්ලිමේන්තු දවස්වල අමාත්‍යාංශයේ රෑ 12 එක විතර වෙනකන් මමත් සමග වැඩ කරන මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයටත් ස්තුති කරන්නත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ලේකම්තුමා ඇතුළු ඒ සියලු දෙනාට ස්තුති කරන්නත් මේ අවස්ථාවක් කරගනිමින්, අද මේ විවාදයේදී ආණ්ඩු පක්ෂයනුත් විරුද්ධ පක්ෂයනුත් ලබා දුන් සියලුම අදහස් ඉතාමත්ම උමනාවෙන් සැලකිල්ලට ගන්න බවත්, අපි ගැන කරපු වර්ණාවල් අපි දිගටම ආරක්ෂා කරගන්නට ක්‍රියා කරන බවත් ප්‍රකාශ කරමින්, ඉදිරි මැතිවරණය වෙනකොට 2020 ආණ්ඩු පක්ෂයේ අපි ඔක්කොමලා මැතිවරණයට යන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඉඩම් අයිතිය ලබා දුන් ඉඩම් ඔප්පු ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලයි කියන ප්‍රොන්දුව ලබා දෙමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරන.
බොහොම ස්තුතියි. ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා,
කාර්තික සභා සභාපතිතුමනි, අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන අමාත්‍යාංශය තුනක් සම්බන්ධව පැවැත්වෙන විවාදයට සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව මම පළමුවෙන්ම ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. විශේෂ වශයෙන් මේ අවස්ථාවේදී අපේ රංජිත් සොයිසගරු අපේ හිතවත් මන්ත්‍රීතුමා, එතුමා අපේ අමාත්‍යාංශ සම්බන්ධව විවිධ ප්‍රකාශයන් කීපයක් සිදු කළා. එතුමා මේ සභාවේ නොසිටියත් අමාත්‍යාංශයක් හැටියට හිට පිළිතුරු දීම මගේ යුතුකමක් හෙට මං සලකනවා. එතුමා පල කළ එක් අදහසක් තමයි අද පොල් පරිභෝජනය හා පොල්වල මිල සම්බන්ධව ඇතිවෙලා තියෙන තත්ත්වය සම්බන්ධව අද එතුමා විශාල වශයෙන් කරුණු ඉදිරිපත් කළා. මම හිතනවා අපි ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය සාමාන්‍ය මිලින 3011ක් පමණ වෙනවා. පසුගිය වසර කාලය ඇතුළත ඒ පොල් නිෂ්පාදනය යම් යම් අඩුපාඩුකම් ඇති වුණා. හේතුව පොල් ගසක් පැල කරලා එහි ප්‍රතිඵලය ගන්න අපිට අවම වශයෙන් අවුරුදු 3-4 නැත්නම් 5ක් යනවා ඒ භෝග වර්ග 90. හැබැයි ඒ පොල් ගස පැල කරලා ගන්න භෝගය බොහෝ දෙනෙක් හිතන්නේ අපි ඒක පරිභෝජනය කරන්නේ ගෘහ පරිභෝජන සඳහා පමණක් කියලා. මාළුවකට පොල් කිරි ටිකක් දාන්න විතරයි මේ පොල් නිෂ්පාදනය කරන්න කියලා. අද මම හිතන ලෝකේ පොල් නිෂ්පාදනය වලින් නිෂ්පාදනය කරන අගේ එකතු කරලා ඒ සම්බන්ධ නිෂ්පාදන භාණ්ඩ වශයෙන් වෙළඳපොළට භාණ්ඩ විශාල වශයෙන් අද ලෝක අපේ වෙළඳපොළට පත් වෙනවා. සාමාන්‍යයෙන් නැවුම් පොල් තෙල්, ඒ වගේම දිසදි පොල්, පොල් ක්‍රීම්, පොල් කිරි, පොල් කිරිපිටි, පොල් වතුර, මේ වගේ පොල් වලින්ම නිෂ්පාදනය කරන විශාල නිෂ්පාදන ප්‍රමාණයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් මම දකිනවා 2017 වසරේ විතරක් ටොන් 60469ක් අපි මෙම නිෂ්පාදන සඳහා භාවිතා කරලා තියෙනවා. එයින් අපි මිලියන 27,000ක් පමණ උපයලා තියෙනවා. එහෙමනම් අපි පොල් නිෂ්පාදනය කරන ආකාරයත්, ඒ වගේ මේ පොල් වලින් නව නිෂ්පාදන ලෝක හඳුන්වා දීමත් අතර තිර පරතරය තුළ පොල් මිල උච්චාවචන වෙන එක නවත්තන්න බෑ. අපි විදේශ විනිමය උපයන්න අපි කර්මාන්ත ශේත්‍රයේ තුළ මේ පොල් නිෂ්පාදනය තුළ තිබෙන භාණ්ඩ අනුකුත් රටවල්ලා එක්ව ඒ රටවල්ලා සමානව එම කාර්මික ක්‍රමය තුළ යන්ත්‍රපකරණ භාවිතයෙන් නව නිෂ්පාදන අපි හඳුන්වා දෙනවා. ඒ නිසා මම හිතනවා පොල් ගෙඩියේ මිල ඉහළ යෑම සඳහා අපි පොල් වලින් ගන්නා නිෂ්පාදන වලට ගන්න පොල් ප්‍රමාණයත් අද වැදගත් සාධකයක් වට තිබෙනවා. අපිට මේ පොල් කියන එක දවසින් දෙකින් හදන්න බෑ. මෙව්වා සාමාන්‍යයෙන් කෘෂිකර්ම භාණ්ඩ, මෙව්වට ස්වභාව ධර්මය, ඒ වගේම කාලුගිනේ වගේ හැමදේම මෙකට ඇති වෙනවා. නමුත් මේ පසුගිය කාලේ ඇති වුණු නියඟය, ඒ වගේම වනසතුන්ගේ තිබෙන හානි කිරීම ඇතුළු විවිධ දේ නිසා පොල් නිෂ්පාදනයේ යම් අඩුවක් තිබුණත් අපේ පොල් පළදාව පොල් වගා කිරීම මණ්ඩලය තුලින් අද වෙනකොට විශාල වශයෙන් ඉදිරියට අරන් ගිහිල්ලා තියෙනවා. අපි පෞගේ කාලේ පුත්තලම ගම්පහ කුරුණෑගල යන පොල් ත්‍රිකෝණය වෙනුවට මන්නාරම ඒ වගේම යාපනය හා වවුනියාව කේන්ද්‍ර කොටගෙන නව පොල් ත්‍රිකෝණයක් අපි හඳුන්වාගෙන තියෙනවා. අපේ ගරු අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමාගේ උපදේශකත්වයෙන් හා එම සභාපතිතුමන්ගේ අනුග්‍රහයෙන් අපේ ව්‍යාපෘති අද විශාල වශයෙන් ඉස්සරට ගෙනල්ලා තියෙනවා. පොල් පැල ලක්ෂ දෙකක් අපි මේ ප්‍රදේශවල වගා කිරීම ආරම්භ කිරීමට කටයුතු කරලා තියෙනවා. පෞගේ කාලේ ගරු අමාත්‍යතුමා ඒ සම්බන්ධයෙන් පොල් පැල 30,000කට වැඩි ප්‍රමාණයක් බෙදලා දීලා නව තල්ගස වෙනුවට පොල්ගස හඳුන්වා දීමේ වැඩපිළිවෙලක් යාපනයේ ප්‍රමුඛ එම ප්‍රදේශ දිස්ත්‍රික්කවල අපි ඇති කරලා තියෙනවා. ඒ නිසා මෙම තත්ත්වය තුළ මම හිතන්නේ මේ වගේ නිෂ්පාදන අද පොල් කර්මාන්තය තුළ මහත් විවිධ රටවල්වල ජපානය වගේ රටවල්වල පොල් කර්මාන්තය තුළ පරිශ්‍රණ මාධ්‍යමින් විශාල ප්‍රගතියක් ඇති කරලා තියෙනවා. ඔවුන් නව නිෂ්පාදන හඳුන්වලා දෙනවා. ඒ වගේම අපේ පහුගිය කාලේ තිබ්බ මතයක් තමයි පොල් තෙල් ශරීර සෞඛ්‍යයට අගුණයි කියන මතය. නමුත් අද ඒක වෙනස් කරලා ඇමරිකාවේ පරිශ්‍රණ ආයතන, ජපානයේ පරිශ්‍රණ ආයතන අද පොල් තෙල් ශරීර සෞඛ්‍යයට ඉතාම ගුණම තෙල් වර්ගයක් හැටියට හඳුන්වා දී තිබෙනවා. ඒ නිසා පොල් පරිභෝජනය පොල් තෙල් ප්‍රමාණය අද වැඩි වෙලා තියෙනවා පාවිච්චිය. මම හිතන ලංකාවේ පොල් වර්ජින් ඔයිල් කියන සුදු පොල් තෙල් අද විශාල වශයෙන් ලංකාවේ නිෂ්පාදනය කරනවා. නව නිෂ්පාදනය කරන සමාගම් අලුතෙන් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේ පොල් ප්‍රමාණය අපේ අඩු වෙන්නේ පොල් නිෂ්පාදන අඩු වුණාම නිෂ්පාදන අඩුවීමක් කරේ වැඩි අපේ අවශ්‍ය වෙන්නේ මේ නිෂ්පාදනය වැඩි වශයෙන් වෙනත් පාරිභෝගික භාණ්ඩ වලට වැඩි වෙනත් ගෘහ නිෂ්පාදන වලට වැඩි මේ පොල් නිෂ්පාදන වෙනත් කාර්මික භාණ්ඩ වලට යොමු කරලා තියෙනවා. ඒ නිසා මේකේ ඉදිරියට පොල් මිල සම්බන්ධය මොන රජය ආවත් මොන දේ කළත් මෙහි යම් උච්චාවචන සිදුවීම වළක්වන්න බෑ කියන එකයි මගේ මතය වෙන්නේ. අපි දන්නවා පහුගිය කාලේ අපි පහුගිය රජයේ කාලෙත් කේරළෙන් ගෙඩි ලක්ෂ 60ක් අපි අප මේ ආනයනය කළා. හැබැයි පහුගිය කාලේ ජූලි මාසේ 2017 ජූලි 17 ඉඳන් අපි මේ රටින් පිටරට යන පොල් අපනයනය කිරීම අපි නවත්තලා තියෙනවා. ඒ වගේම අපේ ගරු අමාත්‍යතුමා පොල් නිෂ්පාදනය මෙම පොල් මිල ඉහළ යෑම සම්බන්ධව පොල් අපනයනය කිරීමට ආනයනය කිරීමට අවසරය ඉල්ලුවත් ඒක රජයක් වශයෙන් මේක අපි දිරිමත් කිරීමට කටයුතු කළේ නැහැ. හේතුව මේ පොල් කියන දේ කෘෂිකාර්මික භාණ්ඩයන් නිසා එහි මිල යම් අවස්ථාවක ඉහළ පහත වැටුණොත් එහෙම ඒක මේ දේශීය ගොවියට ඇති වෙන අසාධාරණයන් නිසා. ඒ වගේම අපි දකිනවා සුළු කුඩා තේවතු සම්බන්ධව අපි දන්න කුඩා තේවතු හිමියන් පහුගිය කාලේ එතුමා දුන්න මං හිතන්නේ දත්තයන් සම්බන්ධයෙන් මගේ සෑ මං සාහිමයටපත් වෙන්නේ නැහැ. ඔව් එතුමා කිව්වේ එම කුඩා තේවතු හිමියන්ගේ නිෂ්පාදන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා කියලා. නමුත් අපි දන්න තත්ත්වයන් අනුව එය මිලියන 147 ඉඳන් 154 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ දායකත්වයේ 74 ඉඳන් 174.8 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම කුඩා තේවතු හිමියන්ගේ හෙක්ටයාර් 121,967ක් එහෙමනම් 165ක් අද කුඩා තේවතු හිමියන් තමයි මේ රටේ තේ කර්මාන්තයේ දායකත්වය දක්වලා තියෙන්නේ. සමාගම් දායකත්වය දක්වන්නේ 135ක් වගේ ප්‍රමාණයක්. එනං හෙක්ටයාර් 70,541 වගේ ප්‍රමාණයක්. ඒ නිසා අපි හිතනවා මේ තත්ත්වය තුළ අපි පෞගේ කාලේ චීනයේ පැවති හොන්සු නගරයේ ප්‍රාන්ත පැවති තේ පෙදස්වන අපි සහභාගී වුණ අමාත්‍යංශයක් හැටියට. ඒ සහභාගීලා අපි එම චීන රජයේ බීජින් මධ්‍යම රජයේ කෘෂිකර්මක ඇමතිවරුන් 4 දෙනෙක් සාකච්ඡා කළා. අද අපි තේවලට නව ක්‍රමවේදයක් අපි අනුගමනය කරන්න කටයුතු කරලා තියෙනවා. හේතුව අද චීනය ශ්‍රී ලංකාව තමයි ලෝකයේ තියෙන විවිධ වර්ගවල තේ වර්ග හඳුන්වා දෙන එකම රට. හේතුව කළු තේ නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාව විතරයි. ඒ නිසා මේ තාක්ෂණය හා මේ ශ්‍රී ලංකාවේ තියෙන කළු තේ වලට අද විශාල ඉල්ලුමක් චීනය හා අනුකුත් ජපාන් වගේ රටවල ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා චීන රජය සමග යම්කිසි ගිවිසුමක් ඇවිල්ලා මම හිතන්නේ පෞගිය කාලේ අපි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ තිබ්බා. මේ අමාත්‍ය පන්ද පත්‍රිකාව තුළින් අපි ඉල්ලීමක් කරන්නේ එම චීනයට අපේ ඍජුවම තේ වෙන්දේසියට අපේ දායකත්වය ලබා දෙන්න අමාත්‍යංශ කැටිට අපිට ඉඩ ලබා දෙන්න කියලා. චීනයේ තියෙන ප්‍රශ්නයක් තමයි ඔවුන් කියන්නේ ලංකාවේ පහුගිය කාලේ කසල තේ ගෙනල්ලා කසල තේ වලින් මේ තේ කර්මාන්තේ විශාල හානියක් සිදු කරන ව්‍යාපාරික ලෝකයක් පැවතියා. හැබැයි ගරු අමාත්‍යතුමා ඒ සම්බන්ධ නීති පනවල කසල තේ වලට තිබ්බ දඩ මුදල රුපියල් 50,000 ඉඳන් ලක්ෂ 5 දක්වා වැඩි කරා. අද කසල තේ නිෂ්පාදනය හා කසල තේ බෙදා හැරීම වැටලීම සඳහා විශේෂ කාර්යබලිකා යොදවලා තියෙනවා. ඒ නිසා මේ හැම තැනින්ම ඒව අඩපණ කරලා ලංකාවේ සිලොන් ටී කියන නාමය රැකගන්න, ඒ නාමය තුළින් ලෝකේ ජය ගන්න අද අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා චීනයේ සමග මේ එන ගිවිසුමක් අපිට ඇති කරගත්තොත් එහෙම ලංකාවේ තේ කර්මාන්තය කිසිම දායක බිඳ වැටෙන්නේ නැහැ කියන විශ්වාසය අපි ළඟ තියෙනවා. ඔවුන් සිලොන් ටී කියන නාමය ඒ ඉන්න අමාත්‍යවරුත් එක්ක අපි සාකච්ඡා කරාම ඔවුන් කිව්වේ රුපියල් 10,000කට වැඩි ප්‍රමාණයකට මේ සිලොන් ටී කියන එක අපේ යනවා කියන එක. එහෙමනම් අපි මේ නාමය තුළ මේ නාමය රැකගෙන මේ සන්නාමය නාමය තුළ අපිට අවශ්‍ය වෙන්නේ ලෝකයට අපේ හොඳ භාණ්ඩයක් නිෂ්පාදනයක් හඳුන්වා දීම. ඒ නිසා
අපි තව විනාඩි දෙකක් තියෙනවා.
අපි මේ සම්බන්ධයෙන් හෙට වෙනකොටත් අපි චීනයේ පැවැත්වෙන කුයිමින් වල පැවැත්වෙන ඒ සම්මේලනයට සහභාගී වෙනවා. මම හිතනවා අපේ තේ මණ්ඩලයේ ගරු සභාපතිතුමා එතුමා පෞද්ගලිකවම එම අංශවලට ගිහිල්ලා ඔවුන් දිනමත් කළා. ඒ සම්බන්ධයෙන් ලෝකයේ තියෙන ගැණුම් කරවත් එක සාකච්ඡා කළා. එතුමා තේ කර්මාන්ත නගා සිටින විශාල කැපකිරීමක් කරනවා. ඒ වගේ පොල් වගා කිරීම මණ්ඩලයේ සභාපතිතුමා එතුමා ඉතාමත්ම හොඳ කැපකිරීමක් කළා. මේ පොල් වගා කිරීම ශ්‍රී ලංකාව තුළ ලක්ෂ 2කට තව වසරක් ඇතුළත ගෙනේම සඳහා එතුමා උනන්දුවක් දක්වනවා. ඒ වගේ පොල් වගා කිරීම සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා එතුමා හොඳ උනන්දුවක් දක්වනවා නව පොල් නිෂ්පාදන අපිට හඳුන්වා දෙන්න. ඒ නිසා මම හිතනවා අද අපේ ගරු අමාත්‍යතුමා මම හිතන්නේ මේ තේ කර්මාන්තයට හා පොල් කර්මාන්තයට රබර් කර්මාන්තයට ඇති කරන ලද මෙම සුවිශේෂී වැඩපිළිවෙල අපි ඉදිරියට අරගෙන ගියොත් එහෙම ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට ඉතා උසස් ස්ථානයක් වෙන බවට අපිට සාතික වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා අද මේ සම්බන්ධව අපි ගරු අමාත්‍යතුමා මෙතන නොසිටියත් අපි මෙම අයවැය විවාදයේදී අපේ අමාත්‍යංශයේ ගරු ලේකම්තුමාට ඒ වගේම අතිරේක ලේකම්තුමන්ලට සංස්ථාවේ සභාපතිතුමන්ලා ඒ වගේම අනුකුත් සියලුම නිලධාරී මහත්මීන් වෙනුවෙන් මහත්මීන්ට අපි ස්තුතිවන්ත වෙන ගමන් අපි වනජීවී ගරු අමාත්‍යතුමා මේ අවස්ථාවේ ඉන්න නිසා මාතරේ දිස්ත්‍රික්කයේ අද වන අලි ප්‍රශ්නය විශාල වශයෙන් උද්ගතලා තියෙන ගරු අමාත්‍යතුමනි. අපි පුබ්බිලේ මාර්ගම ඉඳන් හඳුන්ගඹුව දක්වා කිලෝමීටර් 135ක අලිවැටක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ අලිවැටේ තැනින් තැන අද ඔබතුමාගේ පාලනය යටතේ දාලා තියෙන එම ආරක්ෂක නියාමිකයන් නිසියාකාරයෙන් කටයුතු නොකිරීම නිසා එම අලිවැට සෝලර් පව මගින් ඇති වෙන බැටරිය අරගෙන ගිහිල්ලා ඒ අලිවැටේ කඩාගෙන
මෙම ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා අවසන් කරා.
මෙම අලින් වනව මේ ගම්වලට වැදීමේ
ලියලා දෙන්නේ දැන් මයින් ඒකතුමාට දෙන්න.
හොඳයි. ක්‍රමවේදයක් ඇති වෙලා තියෙන නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා අඩුම ගාණි කිලෝමීටර් 5කට එක නිලධාරියෙක් හරි දාලා මෙම ගම්මානවලට අලිවැදෙන තර්ජනයෙන් වගාවන්ට වෙන හානිය අවම කිරීම සඳහා ඔබතුමා කටයුතු කරන්න නැති කියලත් මං ඉල්ලීමක්. ඉල්ලීමක් මේ අවස්ථාවේදී කරනවා. ඒ වගේම මං ඉඩම් අමාත්‍යතුමාගෙන් මෙතන නොසිටියත් එතුමාගේ අවධානය මම යොමු කරනවා මාතරේ දිස්ත්‍රික්කයේ LRC ඉඩම් විශාල වශයෙන් බහුලව තිබෙනවා. ගම්මඩුව ප්ලාන්ටේෂන් එකේ අද වෙනකොට කිලෝ හෙක්ටයාර් අක්කර 1,700ක් නීති විරෝධී ලෙස අල්ලන් ඉන්න සමාගම් අද එව්වා භුක්ති විඳින තමන්ගේ වගේ හරියට රජයට කිසිම බදු මුදලක් ගෙවන්න නැතුව සොච්චමට මේ ඉඩම් ටික අරගෙන ඔවුන් මේ ඉඩම් ටික පරිහරණය කරනවා. ඒ නිසා මම හිතනවා මෙම ඉඩම් වල ඉන්න LRC ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ දැනට පදිංචිලා ඉන්න පෙර බලපත් ගත්ත අයට හැබැයි ඔවුන්ට ලබා දෙන මුදල ගෙවා ගන්න බැරුව ඔවුන් අද ඉතාම දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා එතුමාට මේ සම්බන්ධයෙන් සහන ක්‍රමවේදයක් ඇති කරලා ඔවුන්ට සහනයක් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙමින් මට මේ අවස්ථාව ලබා දීම පිණිස ඔබතුමාට ස්තුතිවන්ත මම නැවතිනවා.
බොහොම ස්තුතියි.